సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్ప హెమదినా గేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒక హెమదినామ బలాపొరత్వాన్ని ఇతామ శ్రద్ధావింగ్ ధర్మశ్రవణే కరన్నటాయి అది మీ దేశనావి దాయకత్వ నావల పరణపార పదించి కుమారి జయసూర్య మహాత్మీయ తుసిత్ జయసూర్య మహాత్మా కిన దిప్పలేతులు పిన్న దరువన్ ఎకతు కరగన మీ దేశనావ సిద్ధ కరను మీ పిన్నతున్ హెమదినాటం జీవితావబోధయ ధర్మావబోధే పినిస్ మీ కుశాల్ ఉపకార వేవాయి అప్పి ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణీకరన్నట్టు కాలే పిన్నత్ని మీ ధర్మావబోధీకర అనవన యాట తేన్నోని నివహల్ మానసికత్వ నీ నివహల్ మానసికత్వ నేతి ఉన్నో సత్యావబోధీకర అనుపే లంకావి సమహార ఆయతన వాళ్ళు గీపు మినిస్సు ఏనో ఇగులకి పొదు లాక్షణ తీయను పొదు లాక్షణ తీయను ఎతటి పొదు లాక్షణ దిహా బెలువం అప్పుడు పేను అని గంగ సమహార ఆయతన లంకావి సమహార ఆయతన వాళ్ళు గీయ బోమ శ్రద్ధావాక్ పెన్నను నమ్ముతెగులు సమాధి వాడాగండి పే మన పొదు లాక్షణ దగ్గర తిన మన పౌగే కాలి బెలువ ఏం ఆయతన వెళ్ళ యానాయకి పొదు లక్షణ మన కీపెక్ వాగత్తా ఎనిసా అత్తడు మా పే భావనాక్రమ ఏ అయిట వెడిన్నే అవంక వెగులు ఇక వడాగండు నా ఇలా పొదు లక్షణుడికి కడాగండు సమహారాయ ఇన్ని మీ ఏ గొల్లు అవృద్ధిదాకటి త్రేహాపత్తి తవమ ఏ గొల్లు కిసి మాలుత్వీ మాక్నే ఎత్తకటి ఏగుళ్ళు హితాన్నే బుధురజనసు పాలవును తేననిమి మీ ఇన్ని సమాజనిమి మీ కాళీ వినా ఇవమొకత్ హితాన్నే ఏ కాళీ దేవాల్ ఏ విధీయటం అద గలపగండ అతను అవబోధికర అనిపే తవత్ సమారాయినో మీ అవిటిలి ఎవతుం పెవతుం బలింతమై సాన్సింది మహాభాగ్నేయాన్ని ఎవతుం పెవతుం తీనో అని ఈ ఎవతుం పెవతుం వల్ల ఉపశాంత భవతమై హోయాన్ని ఇతకుడు పెరలిల వందనాకరణం అదట మీ శివరహిమ మీ విధిర పురోగణ హిస బాల బోమ మీ ఇక ఇస్సరా బలాన్ని ఇతర బనకి అని వాటపిట బలాన్ని ఎత్త మినిసు ఇతను మా పుత్తుమ గుణధర్మ నీకి ఓం ఓయ జాతి అట అవబోధీకరాయ అన్నబే లోకే అవబోధీకరాయ అనో అనంగాన్ని దమ్మప్ప మానో దమ్మప్ప సంగ ధరమే ప్రమాణీకరగన అరగన పుద్గలయా పే నెతు ధరమే మతు కరగత తెనక అనిత్కారణీతమై అవబోధేకరా అండ పులు అన్నా ఏకే ప్రతిఫల తీండు సమార ఆయతన వల్ల యాన మాకైనా ఏకైక ఆయతన తీను లంకావి ఏ ఆయతన వల్ల యాన సమారాయగే జీవిత వల్ల అప్పటి పేనో ఇల్లకు దేవుడు అక్కనే ఎగని సోతాపన్న మార్గేవత్నే సమహార తెంగ తీను సోతాపన్న పలేట ప్రశంసాకరాన్నింటినే తెంగ తీను ఏక ఇది మమ్మీ మేతకాలి ఇట్టిగా కొందరు నిరీక్షణ గల ఐ ధరమి అవబోధేకర అయ్యాండి బ్యారీకేల ఏ బాహిమ బాలను కూడా మాట దాని ఇచ్చేయం ఎందుకంటే ఏ సమహారాయికి కొందరు శ్రద్ధావ తీయనో నము నీ వరణ్యాంగి హొదటమే బెటకాను హొదట ఇన్నో స్వామి నహసలు ఇస్తారా నము యాటింగ్ వేన వేడ సమార ఆయ శ్రద్ధావతి నోకి పెన్నను అవి ఉండే హోయాన్ని లామక ఆస్వాది బహుం పొంచి పొంచి ఏకని అసహాయ ధర్మే అద్దరణో వగే పెన్నాన్ని ఎవడు నవతిన్ని లామక ఆస్వాది అయితే ఏకల్లా ఏ గమం මේ සමහරලාවට ස්වාමීන් වහන්සේලා ඉස්සරහ වැඳගෙන තමයි ඉන්නේ. ඉතින් මං ඉස්සරහ වැඳගෙන හිටියට වැඩක් නැහැ. එයාගේ ඇතුලේ ධර්මයක් වැඩෙන්නේ නැත්තම් ගොඩාක් සමාධියක් දිනු කරගන්න බෑ. ඒ බැරි එක හේතුවක් තමයි සමහර අයට සමාධි වැඩෙන්නේ නැති වෙන්නම බලපාන ප්‍රධාන හේතුවක් තමයි ඒගොල්ලෝ සංස්ථාගත දෘෂ්ටියකට අහුවෙලා. සංස්ථාගත දෘෂ්ටි කරලා මම මේ කරුණාවෙන් කියන්නේ සංස්ථාගත දෘෂ්ටිය කඩන්න නැතුව අපි බණ අහන්නත් එපා. ඔයාලා ඒ සංස්ථා එක්කම ඇයි හොඳයි කම්පාගෙන ඉන්න අපේ ධර්මයේ දියුණු කරන්නේ. ඉතින් බැරි නම් මම බෑ කියන්න ඕනේ. දියුණුව කරා යන්න පුළුවන් නම් තමයි පුළුවන් කියන්න ඕනේ. මම මේ කියන්නේ කාටවත් ගරහන්න නෙමෙයි, පොදු ලක්ෂණ. ඒ සංස්ථාවන් ඒ කියන්නේ ඒ වගේ මිනිසුන්ගෙ තියෙන පොදු ලක්ෂණ ටිකක්. එතකොට ඒ පොදු ලක්ෂණ වලට අහු වෙලා ඉන්නකම්, ඒ කියන්නේ ඇත්තටම අද මේ සමහර මිනිසුන්ගේ චර්යා දිහා බැලුවම තේරෙනවා ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලා දිහා බලන විදිය, ඒ ස්වාමීන් වහන්සේලා ටිකක් ගර්හිත විදියට උන්වහන්සේලා කියව ගන්න විදිය, හරි ගර්හිත විදියට සමහරවිට කියව ගන්න. එතකොට එයා සරණ ගිය යාට එයා නිකන් බර වෙලා ඉන්න ආයතනයේ සංග පිරිස විතරයි බා සිල්වතුන්, ඉතුරු ඔක්කොම නිකන් දුසිල්වතුන් වගේ බලන්නේ. මහා පිරිහිච්ච පිරිසක් විදියට බලන්නේ. පින්වත් නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ මනසින් ලෝකේ අතෑරලා පරිහරණය කරන එක. නැතෝ පරිහරණය නවත්තලා දාන එක නෙමෙයි. මිනිසු හිතාගෙන ඉන්නේ පරිහරණය නතර කරලා දැම්මාම හරි ශුද්ධවන්තයෝ කියලා. මිනිසුන්ට එහෙම අදහසක් තියෙනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේ සිතේ මේ අද දේශනා විතර සිතේ ක්‍රියාකාරීත්වය අනුව මරණය පුනර්භවය සම්බන්ධ මේ ස්වභාවය ගැන කියන්නේ කියලා. ඇත්තටම නැවත පුනර්භවයක් පැනවෙන්නේ නැති මට්ටමටම සංසිඳීම කියලා කියන්නේ මේ මොහොතේ අභියෝගයේ හැටියට කෙලෙස් ටික අඳුනගන්න එක. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය කියන එක තේරුම් ගන්න ඥානින්, සිතේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඥානින්, ඒ ක්‍රියාකාරීත්වයට ආවේනික ස්වභාවය තේරුම් ගන්න ප්‍රඥාවයි. සිතේ ක්‍රියාකාරීත්වය, සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ස්ථිරසාර ඥානයක් කෙනෙක් තුළ මතුවෙනවා නම් ඒකට කියනවා ඥාන සම්ප්‍රයුක්තකම කියලා. ඥාන සම්ප්‍රයුක්තයි. ඥාන සම්ප්‍රයුක්තකමත් ඕන, ප්‍රඥා ගෝචරකමත් ඕන. ප්‍රඥාවෙන් ගෝචර කරගන්නේ. ඒ කියන්නේ ගෝචර ස්වභාවය ප්‍රඥාවෙන් සිතේ ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරනවා නම් එයා තුළ තියෙන්න ඕන ඥාන සම්ප්‍රයුක්තකමයි පඤ්ඤා ගෝචරකමයි. ප්‍රඥාවෙන් ගොදුරු කරගන්න ඕන. මොනවද ගොදුරු කරගන්නේ? සිතට ලැබෙන අරමුණු. එතකොට අරමුණු ලැබෙන තැනදී මානසිකාරය තියෙන්න ඕන. සිතේ ස්වභාවය, සිතේ ක්‍රියාකාරීත්වය දකින්න ඥානය තියෙන්න ඕන. සිතේ ස්වභාවය තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕන. මනසිකාරයද ප්‍රඥාවද ඥානයද කියන මෙන්න මේ කාරණා තුන ඇතුලේ තමයි එයාගේ ජීවිතය තුළ මේ සම්පූර්ණයෙන්ම මරණාසන්න මොහොතේ අරමුණු වෙන එක නවතී. මරණාසන්න මොහොතේ අරමුණු වීම කෙලෙස් සහගත ලෝකේ අරමුණු වෙන එක ඇතුලේනේ පින්වත්නි පුනර්භවයේ පැනවෙන්නේ. මේකේ පුනරුත්පත්තිය කියලා තියෙන හිම එකක් බුද්ධ වචනේ කතා කරන්නේ මේ ස්කන්ධ මේ විදියටම හට ගන්නවා අය කියලා කතා කරන්නේ නැති නිසා පුනරුත්පත්තිය කියන මේ මාතෘකාවේ තියෙන වචනේ තේරවාදී සම්ප්‍රදාය කතා කරන්නේ. ඒ කියන්නේ පුනරුත්පත්තිය කියලා කියන්නේ මේ රූපස්කන්ධේ බඳුම රූප ඒ විදියටම ආය හට ගන්න. මේ වේදනාව ඒ හිම එක හට ගන්නෑ නේ. ඒ නිසා තුන් භවය anu යන සත්‍යයක් විතරයි ඉන්නේ. ඒ තුන් භවය anu යන සත්‍යයා තුල ස්කන්ධ එකක් වෙන්නත් පුළුවන්, ස්කන්ධ හතරක් වෙන්නත් පුළුවන්, පහක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක දන්නේ නැහැ. නියතියක් නැහැ. ඒකෝකාරික භවයක් වෙන්නත් පුළුවන්, චතුෝකාරික භවයක් වෙන්නත් පුළුවන්, පංචෝකාරික භවයක් වෙන්නත් පුළුවන්. මේ ආදි වශයෙන් ඒක අපිට තේරෙන්නේ නැහැ. ස්කන්ධ හට ගන්නවා කියලා මිසක් ස්කන්ධයන්ගේ හට ගැනීම කෙබඳුද කියලා ඒක සාමාන්‍ය කෙනෙකුට විෂය වෙන්නේ නැහැ. ස්කන්ධයන්ගේ හට ගැනීමේ නියතියක් ලෝකේ පවතින්නේ නැහැ. එතකොට මරණයත් එක්ක පුනර්භවය නැවත නැවත භවයේ ගොඩ නැගෙන්නේ පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරයේ නැත් දුර්වල වෙලා ඒක ස්ථාවර වෙලා නැහැ. ඥාන සම්ප්‍රයුක්තකම නැහැ. ප්‍රඥාවෙන් විමස ගන්න බෑ. ඒතකොට ප්‍රඥාව විමස ගන්න බැරි තැනක ස්මතු වෙන මානසික තත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා අවිද්‍යාව කියලා. ඥානේද ප්‍රඥාවද කේන්ද්‍රගත නොවන හැම අවකාශයකදීම අපි තුල ස්මතු වී පවතින්නේ අවිද්‍යාවයි. ස්මතු වී පවතින්නේ අවිද්‍යාව. එතකොට ප්‍රඥාව සහ ඥානේ පදනම් නොවන හැම අවකාශයකදීම අවිද්‍යාව සහගතව තමයි අපට ලෝකය ඇසුරු කරන්න සිද්ධ වෙන්නේ. ලෝකය ඇසුරු කරන්න වෙන්නේ අන්න ඒ විදිහට. එතකොට ලෝකය ඇසුරු කරද්දී ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන නැවත නැවත පුනර්භවයේ හැදෙන එක නවත්තලා දාන්න ඕන කියලා හිතෙනවා නම් යෝනිසෝ මනසිකාරය ස්ථාවර කරගන්න ඕන. ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන. පඤ්ඤා ගෝචර වෙන්න ඕන. ප්‍රඥාවට ප්‍රඥාවෙන් ලෝකේ ගොදුරු කරගන්න ඕන. එතකොට අරමුණේ කෙලෙස් ටික සිඳී යනවා. අරමුණු වීම වෙනද වගේම සිද්ධ වෙනවා. අරමුණු වෙන එක වෙනද වගේම සිද්ධ වෙනවා. හැබැයි අරමුණේ කෙලෙස් ටික සිඳී යනවා. අරමුණු වීමම නෙමෙයි ප්‍රශ්නය. කෙලෙස් නොසිඳීමයි ප්‍රශ්නය. කෙලෙස් සිඳීලා නම් අරමුණ කොයි මට්ටමේ එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙලෙස් සිඳින වැඩපිළිවෙලේ ඉන්න කෙනා අරමුණේ ප්‍රകൃතිතාවය හොයන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් සිඳින ඍජු වැඩපිළිවෙලේ ඉන්න කෙනා හාමුදුරුවෝ නිවැරදි කරන්න යන්නේ නැහැ. වැඩක් නැහැ නේ. මිනිසුන් ඇඳුම් අඳන්න යන්නේ පැවිද්දෙක් වුණා. ඒක අපිට අදාළ නැහැ නේ. ඔගොල්ලෝ බාගෙට ඇඳගෙන ආවද ඒක අපිට අදාළ නැහැ. මකෙන එක මූලික ආචාර ධර්ම වලට අදාළයි. දරුවන්ට එහෙම අපි කියන්න ඕන මෙහෙම තමයි බෞද්ධ සන්දර්භය බෞද්ධ සංස්කෘතික ධාරාවේ අදාළ නොද මෙහෙම අඳින්නේ. ඒවා සංස්කෘතික ධාරාවේ කතාන්දරය පොඩි කාලේ කියලා දුන්නාම හරි. ඒ සංස්කෘතික ධාරාවේ වෙනස්කම් අපි මේ නිවන් මඟට එන ශ්‍රාවකයාගේ වෙනස් කරන්නේ. එයා කරාඹු දාලාද නැද්ද? එයා කොණ්ඩේ පාට කරලාද නැද්ද? ඒක අපිට වැඩක් නැහැ නේ. ඒවා කොණ්ඩේ පාට කරන එක හෝ පාට නොකිරීම කියන එක සත්‍ය අවබෝධයට සම්බන්ධයක් නැහැ නේ. ඒ නිසා ඔයාලා මොනවා කළත් අපිට වැඩක් නැහැ. සල්ලි තියෙන මිනිස්සු මොනවා කළත් අපිට මොකද? ඇයි බලන්න එතකොට බුද්ධ ධර්ම කොච්චර දියුණුද කියලා හිතන්නකෝ. අප දැන් බලන්න දැන් පටාචාරා වගේ ස්ත්‍රියක් බුදුරජාණන් වහන්සේ කරා එනකොට එයා හොත්තටම අවුල් වෙච්ච කෙනෙක් නේ. එයා ඇන්තිවත නැහැ. උඩුකය වහගෙන ඉඳලා නැහැ නේ. එහෙම එනකොට බලන්න පින්වත්නි ඒ ශාලාවේ ഘോഷාවක් ඇති වෙලා නැහැ. මේ මිනිස්සු කොච්චර දියුණුද? ඇයි මේ සත්‍ය අවබෝධ කරාට පස්සේ මේ ජීවිතේ විනිවිද දැක්කට පස්සේ මේකේ අරුමයක් කියලා එකක් ඉන්නේ නැහැ. විශ්මියක් කියලා එකක් ඉන්නේ නැහැ. පුදුම සහගතකමක් ඉන්නේ නැහැ. සත්‍ය අවබෝධය නැති මිනිස්සු සත්‍ය අවබෝධයක් නැති මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට ඇඳුම් තිබ්බත් එකයි නැතත් එකයි එයා කෙලෙස් වලට අයිති අරමුණු ගන්නවා. ඇඳුම් තිබ්බත් කෙලෙස් වලට හරියන විදිහට එයා අරමුණ ඇතුළට ගන්නවා. එයා ගන්න එයාට ඕන විදිහටනේ. දැන් තාත්තා දුව කියලා හිතුවට පෙම්මතා ඒ දුව කියන සෙනෙහෙ බර හිතින් එයා දිහා බලන්නේ. එයා ගන්න විදිහනේ තියෙන්නේ. තියෙන එකේ ප්‍රශ්නයක් නෙවෙයි ගන්න එකේනේ ප්‍රශ්නේ තියෙන්නේ. තියෙන එකේ ප්‍රශ්නයක් නම් අපි හෙට ඉඳලා ලංකාවටම ඇඳුම් අඳමු. තියෙන එකේ නම් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ එළිය. කියන්නේ තියෙන එකේ ප්‍රශ්නේ නම් අපි එළිය විශාල වෙනස්කම් වලට යමු. එළිය වෙනස්කම් වලට ගියාට කමක් නැහැ. මේ මහා ප්‍රසස්ත ඉගැන්වීමක් කියලා හිතාගෙන බුද්ධ ශාසනය හොයාගෙන ඉන්න ලෝකේ මිනිස්සු ඉතින් හොයාගෙන ඉන්නේ හේතුඵල ධම, භාවනා ක්‍රියා මාර්ග, සමත විපස්සනා වශයෙන් සිත පුරුදු කරන රටා. ඒවා හොයාගෙන ඉන්නේ. ඒතර ඒවා හොයාගෙන ඉන්න මිනිස්සු සංසිඳීමක් අපේක්ෂා කරනවා. ඒ සංසිඳීම ඉන්නේ නෑ ඔයාලෝ හිතන විදියට. එනිසා අපි හැම කෙනෙක්ම අවබෝධ කරගත යුත්තේ සිතේ ක්‍රියාකාරීත්වයයි. ඒ සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරන්න ප්‍රඥාණය ඕන, සිත හැසිරෙන විදිය දැනගන්න ප්‍රඥාව ඕන. සිතේ ක්‍රියාකාරීත්වය, සිතේ හැසිරීම කියන සන්දර්භය ආකාශ්මිකව ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ආරම්මණ ග්‍රාහි බවක් ඕන සිතට. සිතට අරමුණු ඕන. ඒ අරමුණු වෙන මට්ටමේදී යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඔන්න ඔය තුනම තහවුරු වුණාම යා වැඩි කාලයක් යන්න කලින්, එච්චර කල් යන්න කලින්ම යා සත්‍ය අවබෝධයට පත් වෙනවා. වැඩි කාලයක් යන්න කලින්ම යා අවබෝධයේ පැත්තට එකතු වෙනවා. මේ ලක්ෂණ නැතුව ඔයාලා බුද්ධ ශාසනේ පීර පීර හෙව්වත් ඔගොල්ලෝ නිවෙන්නේ නැහැ. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය මේ විදිහට අවබෝධ කළාම යාට මුණ ගැහෙන මරණයේදී ක්ලේශ සහගත තත්ත්වයන් අරමුණු වෙන්නේ නැහැ. එතකොට පහන්සිලක් නිවී යන්නාසේ සංසිඳී යනවා. අරමුණු වෙන්නේ අපිට මරණාසන්න මොහොතේ පුද්ගල භවකින් ග්‍රහණය වෙච්ච ඒවා ටික වේගින් සිතුවිලි ප්‍රවාහයක් විදිහට ගලාගෙන ගලාගෙන යනවා. එතකොට ඇතුලේ නිර්මාණ වෙන පීඩාව ඇතුලේ ඥානයට ඉඩක් නැහැ, ප්‍රඥාවට ඉඩක් නැහැ, සද්ධාවට ඉඩක් නැහැ, ධර්මයට ඉඩක් නැහැ. ඇයි? අර මමත්වයෙන් පිළිගත්ත ලෝකය වේගයෙන් හිතට ගලාගෙන ගලාගෙන එනකොට ඒ ගලාගෙන එන එක ඇතුලේ මට අතහැරෙනවා කියන හුදු හැඟීමක් එයා තුළ ක්‍රියාත්මක වෙනවනේ. අනේ මට මේ ලෝකේ අතහැරෙනවා කියලා හුදු හැඟීමක් ක්‍රියාත්මක වෙන නිසා ඒ අතහැරීම කියන එක පුරුදු කරලා නැති වුණාම බුදුහාසනේ ප්‍රධාන කේන්ද්‍රය අතහැරීම පුරුදු කරන එකනේ. චාගෝ පටිනිසග්ගෝ කියලා කියන්නේ ඒකනේ. අතහැරීම නේ පුරුදු කරන්නේ. එතකොට ඒ අතහැරීම පුරුදු වෙලා නැති නිසා යා මමත්වයෙන් ගන්න පුළුවන් මට්ටමටත් ලෝකේ කියවාගෙන ඉන්න නිසා, මමත්වයට අදාළ විදියටත් ලෝකේ කියවාගෙන ඉන්න නිසා, අවිද්‍යාවත් බරපතල ක්‍රියාත්මක වෙන නිසා, ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාගෝචර මානසිකාර කුසලතාවේ නම් වූ සංසිඳීමට අදාළ සන්දර්භයටත් එයා එකතු වෙලා නැති නිසා, මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමින් ලෝකේ අහුලාගෙන ඉන්න නිසා යා ලෝකේ අතහැරෙනවට හරි බයයි. ලෝකේ අතහැරෙනවට, ලෝකේ විසි වෙනවට, ලෝකේ කඩා වැටෙනවට යා මහ පුදුමාකාර බයක් එයා තුළ පවතිනවා. එයා හරි බයයි ඒකට. එතකොට ලෝකේ අතහැරෙනවට, ලෝකේ කඩා වැටෙනවට එයා තුළ පවතින බියජනකකමත් එක්ක එයාට සිතුවිලි ප්‍රවාහය ඇතුළට ගලනකොට ඒ ගලන්නේ ක්ලේශ සාගත තත්ත්වයක් ඇතුළේ. ඒකේ ඇතුළේ එයා ව්‍යාකූල වෙනවා. එයාට ධර්මයක් දරන්න අමාරුයි. ඒ නිසා බොහෝ වෙලාවට මේ ඥානයේද ප්‍රඥාවද මානසිකාර කුසලතාවයේද දියුණු නැති කෙනා මරණාසන්න මොහොතේ ගොඩාක් වෙලාවට සිහි මුලා වෙනවා. සෝතාපන්න නොවිච්ච කෙනෙක් හතර පායට වැටෙන්න નિયમિતයි. ඒක ප්‍රධාන කොටයි වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ උන් ඔය නිසා. එතකොට මේ මරණයත් එක්කම නැවත පුනර්භවයේ පැනවෙන්නේ පින්වත්නි මරණාසන්න මොහොතේ චුතියත් එක්ක අරමුණු වෙනවා. කියන්නේ මරණය සහ උපත කියන එක විස්මිත දෙයක් නෙමෙයි සහ අමුතු අද්භූත දෙයක් නෙමෙයි. සිත් දෙකක් අතර විඥානේ මාරු වෙන එක විතරයි වෙන්නේ. මහා පුදුම වෙලා බය වෙලා තැතිගෙන ඉන්න ඕන එකක් එහෙම නෙමෙයි මරණය. ඉතින් ඒක අපිට අමුතු අත්දැකීමක් නෙමෙයි. සසර ඉපදී ඉපදී මෙරි මෙරි ආපු අයනේ අපි. ඒ විදිහටයි ඔබ මරණිය දරා ගන්න ඕනේ. උටට හිතට සැහැල්ලුවක් එන්නේ. අතහැරෙන දේවල් නෙමෙයි බලන්න ඕන. දැන් සිත ස්වභාව චිත්තක්ෂණයක් ක්ෂණයක් පාසාම සිත බිඳෙනවා. සිත බිඳෙනවා. ඒ බින්දෙන බව තව සිතකින් විදර්ශනා කිරීමෙන් තමයි සිත සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න නැති වුණාම සිතේ ප්‍රවාහයක් විදියට යට වැටෙනවා. මේ ඊයේ හිතපු මම ඉන්නවා, අදත් හිතන මම ඉන්නවා, මෑරෙනකම් මම හිතන මම ඉන්නවා කියලා සිත බින්දෙන බව නොදැකීම නිසා යා මූණ දෙනවා අර්බුදයකට. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ අර්බුදයට මූණ දුන්නට පස්සේ යාට සිතේ ස්වභාවය තේරෙන්නේ නැහැ. සිත බිඳෙන පරිච්ඡේදය තේරෙන්නේ නැහැ. ඒ නිසා යා මරණයත් එක්කම අමුතු විදියට යා හිතනවා. මරණයත් එක්ක ඉදිරිපත් වෙන්නේ ප්‍රතිසන්දිසිත. ආයකට අන්තර්කාලයක් නැහැ. චුතිසිතත් එක්ක ඉදිරිපත් වෙනවා ප්‍රතිසන්දිසිත. එතකොට සිත් දෙකක් අතර මාරු වෙන එක විතරයි වෙන්නේ. ආයක මහාලුකු කාල පරිච්ඡේදයක තප්පර ගණක වැඩක්වත් නෙමෙයි ඉති. ඒ කාල නිර්ණය හරියටම තේරෙන්නේ සිත ක්‍රියාකාරීත්වය අවබෝධ කිරීම පිණිස අනුපස්සනා කරන කොටයි. ඒ කොච්චර වේගයෙන් බිඳෙනවද, බිඳෙන ප්‍රවාහය පවා දැනෙන්න ගන්නවා. ඒ සංවේදිකම දැනෙන්නේ සිත පිළිබඳ සිත දෙස බලාගෙන ඉන්න එකෙන් විතරයි. හැබැයි ඒ සිතේ ප්‍රවාහය තේරෙන්න සිත දෙස බලාගෙන ඉන්න කෙනෙක් වෙනත් ලෝකයක් සමග එකතු නොවි සිත දෙස බලාගෙන සිටිය යුතු. අනේ කිතා වැදගත්. ලෝකයක් එකතු නොවි සිත දෙස බලාගෙන සිටිය යුතු. එතකොට ලෝකයේත් එකතු නොවි සිත දෙස බලාගෙන සිටීම වනාහි ලෝකෝත්තර මට්ටමට යා ලෝකයෙන් එතර වීම පිණිස අවශ්‍ය ජවයක් යා තුල තියෙන. එතකොට තමයි සිත තොතට දැනෙන්නේ. සිත බින්දන විදිය පේනවා, හට ගන්න විදිය පේනවා. ඊට පස්සේ හට ගන්න එක බින්දලා යන විදිය පේනවා. ඊට පස්සේ අවබෝධය කරා යන බින්දන විදිය විතරක් බල බල ඉන්නවා. හරි ලස්සනේ ධර්මී ප්‍රවාහය. ඇති වෙන විදිය බලනවා, බින්දෙන විදිය, හට ගන්න විදිය බලනවා. හටගෙන බිඳිලා යන විදිය බලනවා. හටගෙන බිඳිලා යන විදිය බලලා පින්වත්නි, එහෙන හටගෙන බිඳෙන නිසා සිත අනිත්‍යයි කියලා තව සිතකින් බලනවා. අනිත්‍ය නම් අනාත්මයි කියලා තවත් සිතකින් බලනවා. මේ බඳු අනිත්‍ය අනාත්ම නම් මේකට නොඇලිය යුතුයි නේද කියලා තවත් සිතකින් බලනවා. ඒ නොඇලිය යුතුයි කියලා බලාපු සිත කෙරෙහි කලකිරිය යුතුයි නේද කියලා තව සිතකින් බලනවා. කලකිරනවා නම් මේ නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති දෙයක් නේද කියලා සිත බිඳෙන විදිය විතරක් බල බල ඉන්නවා. ඒ බිඳෙන විදිය විතරක් බල බල ඉන්නකොට භාවනා කරන ගමන් ඒ බිඳෙන වේගය හටගත්ට වඩා වේගයෙන් බිඳෙන එක ලෝක ධර්මයක් නේ. ලෝකේ ස්වභාවයක් තියෙනවා, හයමක් හටගත්ට වඩා වැඩි වේගයකින් බිඳිලා යනවා. දැන් අබ පුපුරන විදිය බලන්න. එකපාර නේද පුපුරලා යන්නේ. බත් මුට්ටියක් දැස බලාගෙන ඉන්නකො පෙන බුබුලු මතුවේලා ඇවිල්ලා එක පාරටම බිඳෙන්නේ. එහෙනම් බිඳෙන වේගය අතිශය උද්වේගකාරී. ඒකයි අපි බිඳෙන විදිය විතරක් බලන්නේ. ඒක නෙවෙයි නිරෝධානුපස්සනාව කියලා භාවනාවක් තියෙන්නේ. ඒකේ බලන්නේ නිරුද්ධ වී යන ස්වභාවය විතරයි. නිරුද්ධ වී යන ස්වභාවය විතරක් බල බලා ඉන්නවා. එතකොට පින්වත්නි සමුදයාර්ථය බිඳිලා යනවා. සමුදයාර්ථය කියන්නේ ආය උපදින්න ඕන කියන අදහස නැතිවලයි. ඒ කියන්නේ හටගත්ට වඩා වැඩි වේගයකින් උද්වේගයකින් බිඳිලා යනවා නම් හොඳට බලන්නකෝ බිඳෙන විදියම නම් පේන්නේ. හට ගැනීම පිළිබඳ අබ්බමල් රේණුවක අදහසක් ඉන්නේ. ඒකයි නිරෝධානුපස්සන වඩන්නේ. දැන් අද ඔයාලට හට ගැනීම ගැන බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? තියෙනවා. අනේ මෙහෙම උපදිනව නම් හොඳයි, මේ වගේ තැනකට යනව නම් හොඳයි, ආය මෙහෙට එන්න පුළුවන් නම් හොඳයි, මේ වගේ තැන් වලට යන්නේ නැත්නම් හොඳයි කී කියා වලට අදහසක් තියෙනවා. ඒක නෑ කියන්න බෑනි කාටවත්. කාටවත් එහෙම නෑ කියන්න පුළුවන්කමක් නෑ. හැමෝම උපදින්න බලාගෙන ඉන්නේ. එතකොට ආය ඒ කියන්නේ සමුදය ආර්ථය පිළිබඳ අර්ථාන්විත හැඟීමක් අපේ ඇතුළාන්තය තුළ වැඩ කරනවා. සමුදය පිළිබඳ අර්ථාන්විත අදහසක් අපේ සිත ඇතුළේ වැඩ කරනවා. ඒ හට ගැනීම පිළිබඳ අපි තුල පවතින අර්ථාන්විත හැඟීම, හට ගැනීම පිළිබඳ අපි තුල පවතින එබඳු අර්ථාන්විත හැඟීම, පින්වත්නි, ඒ හට ගැනීම පිළිබඳ පවතින අර්ථාන්විත හැඟීම ඇතුළේ තමයි නැවත හට ගැනීමට අදාළ විදිහට භව කර්ම රැස් වීම. මේ කර්ම රැස්වීම කියන්නේ ඉබේ මේ බලහත්කාරයෙන් තමා තුළ පැන නගින තත්ත්වයක් නෙමෙයි පින්වත්නි. තමන්ගේ නිර්මාපකයා තමන්මයි පින්වත්නි. ඕගොල්ලන්ගේ තත්ත්වය ඕගොල්ලොම හදාගත් එකක් මිසක් ලෝකේ කවුරුවත් හදලා ඔයාලගේ දෝතින් තියාපු එකක් නෙමෙයි පින්වත්නි. ඒක තේරුම් ගන්න. එතකොට සිත බිඳෙන ආකාරයෙම දැක්කොත් නැවත සිත හට ගන්නවා නම් හොඳයි කියන අදහස නැත්තම් එයා යාගෙම සිතේ ක්‍රියාකාරීත්වය ගැන යාගෙම සිතින් යා මැදහත් වෙන්න පටන් ගන්නවා. මේ මැදහත් භාවයේ දැනෙන සිත විදර්ශනා කළොත් එයා තුළ ඒ විදර්ශනාත්මක ක්‍රියාමාර්ගය ඇතුළේ සිත පිළිබඳ එයා අවබෝධ කළොත් එයා නැවත මරණයත් එක්ක පුනර්භවයක් පැනවෙන්නේ නැතුව පහන් සිලක් නිවි යන්නාසේ සදාතනිකව සංසිඳෙනවා. ඒකට අවශ්‍ය පදනම තමයි ප්‍රඥාවේ ආලෝකමත් බව. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවිද්‍යාසහගත එළඹීමක් තමයි කොයි තරම් උගතෙක් වුණත් බුද්ධිමතෙක් වුණත් තියෙන්නේ. සිතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ අවිද්‍යාසහගත එළඹීමක් තමයි අපි තුල තියෙන්නේ. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ අවිද්‍යාසහගත එළඹීමක් පවතින නිසා සිතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ අවිද්‍යාසහගත එළඹීමක් අපි තුල පවතින නිසා අපට මොකද්ද වෙලා තියෙන්නේ? පින්වත්නි, අවිද්‍යාවටයි ප්‍රඥාවටයි දෙකටම එකට පවතින්න බෑ. එක්ක ප්‍රඥාව, එක්ක අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං. ප්‍රඥාව කියන්නේ දුක්ඛේ ඥානං. ප්‍රඥාව කියන්නේ දුක්ඛේ ඥානං, අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං. ඉතින් ඥානයයි අඥාන භාවය දෙකම එක වෙලාව පවතින්නේ නැහැ නේ? එක ඥානෙ, එක අඥාන බව. එනිසා මේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ, මේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ස්ථිරසාර දැක්මකින් එළඹී සිටින එක අවිද්‍යාව. මෙබඳු සිත ක්‍රියාත්මක වීම වනාහි දුකක් වශයෙන්, මේ සිත ක්‍රියාත්මක වීම වනාහි දුකක් වශයෙන්, මේ සිතේ ජවය පවතින්නේ සංස්කාර මත. එහෙනම් ඒ සංස්කාර වනාහි දුකේ සමුදය වාසේ. මේ මොහොතේ සිත ක්‍රියාත්මක වෙනකොට බිඳෙන ආකාරයෙන්ම දකිමින් වාසය කළම සමුදයාර්ථයේ කඩා වැටෙනකොට, බිඳෙන බවම දකිමින් වාසය කරනකොට යන අபிසංස්කාර උපදිය කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒ අபிසංස්කාර උපදිය, අபிසංස්කාර උපදිය කඩාගෙන වැටුනොත් සංඛාරගත නොවී සිත පවතිනකොට නිරෝධාර්ය සත්‍යයට එකතු වෙනවා. ඒ නිරෝධාර්ය සත්‍යයට එකතු වෙනකොට යා ඒ ඒකතු වීමම තමයි නිරුද්ධ වී යන ක්‍රමවේදයට අදාළ ඒ මේ විදිහට දකින්න එකම තමයි මාර්ගය. අමුතුවෙන් ආයි මාර්ගයක් හදන්නේ නැහැ. මේ විදිහට ඔයාලා දකින්න පුරුදු වෙනවනේ, ඒ දකින්න පුරුදු වීම තමයි මාර්ගය. මාර්ගයයි අමාර්ගයයි තේරුම් මේ විදිහට දකින්න බෑනේ හැම වෙලාවෙම. මේ විදිහට දකින්නට යාට සිතේ ක්‍රියාකාරීත්වය දුකක් විදිහට දැනෙනවා. එතකොට දුකේ සමුදය මොකද? මෙහෙම සිත ක්‍රියාත්මක වෙන්නේ මොනවා හරි ශක්තියක් ඕනනේ, ශක්ති ප්‍රභවයක් ඕනනේ. දැන් මේ කය පවතින ශක්තියක් ඕනනේ. ඒකනේ ඛණ්ඩ වෙලා තියෙන්නේ. උදේටත් ඛණ්ඩ වෙලා, දවල්ටත් ඛණ්ඩ වෙලා, රැයටත් ඛණ්ඩ වෙලා, ඔය කණේවත් මදි නම් විටමින් එහෙමත් ගන්න වෙලා, ඊට පස්සේ ආහාර අතිරේක අරවා මේවත් ගන්න වෙලා. ඇයි? මේ ගතේ පැවැත්ම පිණිස ආහාරයෙන් උපකාරාර්ථය ලැබෙන්න ඕන. මේ ශක්ති ප්‍රභවය කියන එක පැවැත්මේදී තා ප්‍රමාණික සාක්ෂියක්, ප්‍රමාණවත් දෙයක්. එතකොට ඒ වගේ දැන් මේ ගතේ පැවැත්මට එහෙමනම් සිතේ පැවැත්ම මොකද්ද? සිතේ ක්‍රියාකාරීත්වය තිරණි වෙන්නේ මොකක් මතද? අபிසංස්කාර මත. එතකොට මේ අபிසංස්කාරයන් මත මේ සිතේ ක්‍රියාකාරීත්වය රඳා පවතිනවා නම්, එතකොට අපි සිත විදර්ශ අතිරේකව ප්‍රඥාවද ඥානයද යෝනිසෝ මනසිකාරයද පාවිච්චි කරලා සිතේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අපි තා තියුණු දැක්මකින් සිතේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරන්න පටන් ගන්නවා. ඒක අතිරේක ශක්ති ප්‍රභවයක් වගේ. එතකොට අර සිතේ ක්‍රියාකාරීත්වය තා මනවින් සමීපව දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඒ සමීපව දර්ශනය වෙනකොට තමයි සිත වහා බිඳෙන බවත්, නිරුද්ධ වී යන බවත්, නිරුද්ධ වීම සමුදේට වඩා වේගවත් බවත්, ඒ නිරුද්ධ වී අනේක දිහාම බල බල ඉන්නකොට අන්නේ මෙහෙම එකක් ආය හට ගන්න නැත්තම් හොඳයි. හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳෙනවනම් මේකේ හට ගැනීම ගැන බලාපොරොත්තු තියාගෙන අපේක්ෂා දාල්ලගෙන ඉන්න එක කිසි තේරුමක් නෑ නේද? මොකද්ද මම මෙච්චර කල් කළේ කියලා තමන් කරාපුවා ගැන ලැජ්ජාවක් වුණත් උපදින්න පුළුවන්. ලැජ්ජාවක් වුණත් උපදින්න පුළුවන්. එතකොට සමීපව දර්ශනය කරන්න, සමීපව බලන්න විධික්‍රමයක් ඕන නිසා ඒ සමීපව බලන ක්‍රමයේ තමයි සමාධිය. සමාධිය කියන්නේ ළඟින් බැලුවමනේ හරියට පේන්නේ, ලං වෙලා බැලුවමනේ ඇත්ත පේන්නේ. සමහරේ වගේ ඇත්ත පේන්නේ නැහනේ. ඇත්ත බලන්න ලං වෙලා බලන්න ඕනේ. එතකොට ඒ ලං වෙලා බැලුවාම හරියටම ඇත්ත පේනවා. දුරින් බැලුවම පස්සේ ඇත්ත නෙමෙයි පේන්නේ. දැන් මම දැක්ක පහුගිය කාලේ මොකක් හරි විශේෂ උලලකදී මේ ලෝකේ ඉතා විස්මිත දෙයක් විදියට ලෝකේ සමහර නාලිකා වුවා දක්වපු දෙයක්. ඒ කියන්නේ මේ රටවල් වල කොඩි මිනිසුන්ගේ පෙළ ගැස්මින් හදලා තියෙනවා. ගොඩාක් අයිනවා. ඒ කොඩිය මැවෙන්නේ මිනිසුන්ගේ චලනයන් මත. හැබැයි ඒ චලනයන් මත මේ කියන්නේ මිනිසු එක එක අත්පා චලනය කිරීමෙන් තමයි ඒ කොඩිය නිර්මාණය කරන්නේ. ඒ කොඩිය දර්ශනය වෙනවා මිනිසුන්ගේ අත්පාය චලනය වීම ඇතුළේ. ඒගොල්ලෝ කොඩි 10ක් 15ක් එකම කණ්ඩායමක් මවලා පෙන්නනවා. රටවල් 10ක 15ක කොඩි මවලා පෙන්නනවා. ඒත් ලෝකෙට හරි විශ්මිතයි ඒක. එතකොට ඒක ඒක දැන් ඒක හරියටම ඒක බොරුවක් කියලාම තේරෙන්නේ. මේ හරි ඒ එයාලගේ කතාව ඇතුලේ බොරුව හොඳටම තේරෙන්නේ දුරට ගිහින් බැලුවොත් තමයි. ගොඩාක් දුරින් බලන්න බලන්න තමයි කොඩියම ඇවිල්ලා පේන්නේ. ලං වෙන්න පේනවා කොඩි කොහෙද තියෙන්නේ, මෙතන ඉන්නේ මේ මිනිස්සු 500ක් විතරනේ ඉන්නේ කියලා. එතකොට ඒක බොරුව පේන්නේ දුරට යන්න යන. බොරුවක් නේ, සාමාන්‍ය මිනිස්සුනේ ඉන්නේ, කොඩියක් නැහැ නේ එතන. එහෙම වයිවරණ බවක් විචිත්‍රත්වයක් නැහැ නේ මිනිසුන්ගේ ඇඳුම්වල. මේ මිනිස්සු අතපය චලනය කරන විදිය, ඒ සාමූහික කණ්ඩායම එකට ඒ චලනයන් සිද්ධ කරන විදිය බැලුවාම කොඩියක් මැවිලා පේන්න නම්, එතන කොඩියක් නැහැ, ඒ නැති දෙයක් ඇති බවට මැවිලා පේන්න නම් දුරින් බලන්න. ලං වෙලා බලනකොට කොඩියක් පේන්නේ, මිනිසු පේන්න ගන්නවා. එතකොට මිනිස්සුද ඇත්ත, කොඩියද ඇත්ත, මිනිසුනේ ඇත්ත. එතකොට මිනිසු බව පේන්නේ දුරින් බැලුවාම නෙමෙයි, ලං වෙලා බැලුවාම. දුරින් බැලුවාම පේන්නේ කොඩියක්මයි, නිකන් ලෙල දෙන කොඩියක් වගේ පේනවා. එතකොට කොඩිය කියන්නේ බොරුව එකක් නේ, ඒක නැති එකක් නේ. එතකොට නැති දෙයක් ඇති බවට පේන්නේ, මේ හරි පොඩි දර්ශන මේ ඇත්තටම, නැති දෙයක් ඇති බවට පේන්නේ දුරින් බැලුවාම. අපි පුරුදු වෙලා තියෙන්නේ දුරින් බලන්න. අපේ ජීවිතේ හුරු වෙලා තියෙන්නේ දුරින් බලන්න. ඉතින් මේ ජීවිතේ හරි පුදුම දෙයක්, දුරින් බලන්න බලන්න, දුරට බලන්න බලන්න, දුරින් බලන්න බලන්න පින්වත්නි, නැති දෙයක් ඇති බවට පේනවා. ඉතින් මේ දුරින් බලනවා වෙනුවට ලං වෙලා බලන්නේ කොහොමද? දුරින් බලනවා වෙනුවට කිට්ටු වෙලා බලන්නේ කොහොමද? ලං වෙලා බලන්නේ කොහොමද? දුරින් බලනවා වෙනුවට ලං වෙලා බලන්න තියෙන ශිල්පය තමයි සමාධිය කියලා කියන්නේ. අර නැති දෙයක් ඇති බවට පේන්නේ දුරින් බලනකොට, ඒක ලං වෙලා බලන්නේ නැතුව යථාර්ථයක් පේන්නේ. බොරුවකටම අහුවෙලා ඉන්න වෙලා, අපි මේ ඉන්නේ බොරුවකට අහුවෙලා, ස්කන්ධ ටිකකට, දෙතිස් කුණුප කොටස් ටිකකට, සතර මහා ධාතුන්ගේ සුසංයෝගයට, මම යයි, මගේ දරුවයයි, මගේ බිරිඳයයි දුරින් බලන කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට නැති දෙයක් ඇති බවට අපේ හිතෙන් මවාගෙන ඒ ලෝකේ නඩත්තු කරගෙන ඒවට කවලා පොවලා නාවලා ඔක්කොම කර කර ඉන්න ගමන් ඔය ලෝකෙම අතහැරිලා යනවා. ඉතින් ඔයාලා නම් ඔයාලත් එක්ක එකතු වෙන්න එපාය නෑනේ. මම මගේ මගේ කියලා හිටියට ඔයාලා මැරිච්ච දවසට ඔය මිනිස්සු කවදාවත් අඬාවි අයිතිවාසිකම් නම් කියන්නේ. ඔයාලගේ හදවත ගැහෙන නිසා අයිතිවාසිකම් කියන්නේ ඉන්නවා කට්ටිය. අනේ මගේ අම්මා මගේ තාත්තා කියලා මහ පුදුම අයිතිවාසිකම් කියන ළඟින් ඉන්නවා. හොම් පින්වත් නි මතක තියාගන්න. ඕගොල්ලන්ට ඔය ජීවිතය අතහැරිච්ච දවසට අයිතිවාසිකම් කියන්නේ මිනිහෙක් නෑ. අඬන්නේ ඉන්නේ කීප දෙනෙක් ගෙදර. අනේ ඇයි අපරාධ ගිය කියලා අඬයි. ඒ අඬන එක මිනිහෙක්වත් අයිතිවාසිකම් කියන්නේ. හඬා වැළපෙමින් සමුදෙනවා එච්චරයි. එතකොට එහෙනම් මේක බෙදා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මම මගේ කියලා ග්‍රහණය කර ගන්න පුළුවන් එකක් නෙමෙයි. නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයේ පුරුදු කරන්න. මේ ධර්මයේ පුරුදු කිරීමෙන් තමයි පින්වත්නි අපට සංසිඳෙන්න පුළුවන්. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වයේ සමීපව නිරීක්ෂණය කරන්න කොහොමද? ඕක තමයි තියෙන ප්‍රශ්න. මොකද මේ සිතේ ක්‍රියාකාරීත්වයේ තම තමා විසින් සමීපව නිරීක්ෂණය කරන්නේ නැතුව කිසිම කෙනෙකුට ජීවිත අවබෝධය කරා යන්න බෑ. සිතේ ක්‍රියාකාරීත්වය පින්නතුන්ලා විසින් සමීපව නිරීක්ෂණය කරන්න ඕනේ. එතකොට මේ සමීපව නිරීක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් විතරයි දේශකෙක් කරන්නේ. නිසා දේශකෙක් කරන්නේ පුංචිම පුංචි උදව්වක්. බණ කියන හාඳුරු කෙනෙක් ගේ බණ අහලා නම් කවදාවත් නිවෙන්න හිතන්න එපා. ඔයාලා නිවෙන්න නම් එක පළවෙනි දේ තමයි සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කළ යුතුයි. ඒකට අපි පාවිච්චි කරන්නේ සමාධිය. සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කිරීමට තියෙන බාධකය තමයි සිත වික්ෂිප්තව හැසිරෙන එක. සිතේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න බැරි වෙන්න මොකද්ද බලපන්නේ? සිත වික්ෂිප්තව හැසිරෙනවා. සිත වික්ෂිප්තව හැසිරෙනවා. දැන් පුංචි දරුවෙක්ගේ ශරීරයේ මොකක් හරි දෙයක් නිරීක්ෂණය කරන්න අමාරුයි. එයා වේගෙන් ඇඟ චලනය කරනවා. පොඩි ළමයි, එයා තාම හුරු නැනේ මෙහෙට. එයා මේ පාරිසරික සාක්ෂි වලට ලෑස්ති වෙලා නැහැනේ. එයාගේ ගතේ ස්වභාවය ඒකනේ. පුංචි ළමයෙක් දඟලනවා, මේක විදියට ඉන්න බෑ, කොන්ද කෙලින්දල වාඩි වෙන්න බෑ. පොඩි කාලින්දලම වේගයෙන් වේගෙන් අතපය චලනය කරනවා, දුවනවා. පොඩි පොඩි අය ඒකනේ දඟලන්නේ ඔච්චර. තවම ආදුනිකයි මේ පෘථුවේ, මේ මහ පොළොවට ආදුනිකයි. එයා ඒකට මේ පින්වත්නි මේ අනුවර්තනේ වෙමින් ඉන්නේ. ඒකයි පොඩි ළමයි දඟලන්නේ. පොඩි ළමයි දඟලන්නේ ඕන. අයියා මේ පහපොළොට අනුවර්තනය වෙන්න ඕන. හොඳට අනුවර්තනය වෙන්න ඕන. ඊට පස්සේ දඟලන්නේ නැන්නේ මිනිස්සු. පොඩි ළමයි බල දුවනවා, පනිනවා, දඟලනවා, ඇඳවල් උඩ නගිනවා, අවුස්සනවා. හරි කලබලකාරීනේ පුංචි ළමයි. අවුරුදු දෙකේ තුනේ ළමයි බලන්න. එහෙට දුවනවා, මෙහෙට දුවනවා. දුවන එක කෙලවරක් නෑ. හරියට නිදාගන්නේ, නිදාගෙන හැරිච්ච ගමන් අඬනවා. ඇයි? තවම එයා අනුවර්තනය වෙන ගමන් ඉන්නේ. මේ මහපොළොව එයාට තවම ආදුනිකයි. අන්න ඒ වගේ මේ සිතේ ක්‍රියාකාරීත්වය ඉතා කිට්ටුවෙන් සමීපව නිරීක්ෂණය කරන්න බැරි වෙන හේතුව තමයි සිතේ වික්ෂිප්තව හැසිරීම. පොඩි ළමෙක් වේගෙන් අතපය චලනය කරද්දි බෑනේ අපිට මොකුත් බෑ. වෙන කෙනෙක් උදව් ඕන හිමි. දැන් අපි තමු අතේ මොකක් හරි කරදරයක් වෙලා කියලා පුංචි ළමයි දඟලනවා, මොකුත් කරන්න බෑ. දැන් පොඩි ළමයිට බෙහෙත් විදින විදිය බලන්න. යාප්පුවෙන් විදින්න ඕන. දඟලනවා, හොල්ලනවා, එල්ලන්න එපා කිව්වට යා නවත්තන්නේ. එහෙනම් යමක් සමීපව නිරීක්ෂණය කරන්න බැරි වෙන්නේ යා තුළ පවතින දේ තමයි වික්ෂිප්ත බව, උද්වේගකාරී චලනය. උද්වේගකාරී චලනය සමීපව නිරීක්ෂණය කිරීම පිණිස පවතින ඉතා සුවිශේෂ සම්බාධකය. සුවිශේෂ සම්බාධ. දැන් යමක් කෙලවෙනවා නම් ඒක හරිම අමාරුයි. හරියටම බලන්න හරිම අමාරුයි. සමීපව නිරීක්ෂණය කරගන්න විදියක් නෑ. එහෙනම් මේ සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කරනවා කිව්වෙ මොකෙන්ද? සමීපව නිරීක්ෂණය කිරීම පිණිස සමාධිය උපකාර කරනවා. සිතේ ක්‍රියාකාරීත්වය දකින්නේ මොකෙන්ද? ඥාණයෙන්. සිතේ ස්වභාවය තේරුම් ගන්නේ ප්‍රඥාවෙන්. ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥා ගෝචර කියන්නේ අන්න ඒකයි. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය බලද්දී ඥානයට යට වැටෙන්නේ මොකද්ද? කයේ ඥානයයි අනුත්පාදේ ඥානයයි කියලා ඥාන හදනවා අපි. එක එක ඥානෙ හදන්න පුළුවන්. ඥානේ සීමා ගොඩාක් තියෙනවා. ක්ෂය වෙන බව දකිනවා, ක්ෂය වෙච්ච වායි උපදින්නේ නැති බව දකිනවා ඥානේ. කයේ ඥාන ක්ෂය වෙන බව, අනුත්පාදේ එක උපදින්නේ නැති බව, ආයි උපදින්නේ අලුත් එකක් බව. ඒ අලුත් එක පරණ ඉපදිච්ච එකට සම්බන්ධ නැති බව. ආයිපදිලා එක බිඳිල යනකොට ආය අලුත් එකක් උපදින බව. ඇයි මෙහෙම අලුතෙන් අලුතෙන් උපදින්නේ? සිතේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන ශක්ති විශේෂයක් පවතිනවා. ඒකට අපි කියනවා කර්මය කියලා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා අදාළ දේ මොන්න තරන්නම් විද්‍යාත්මක කියවීමක්. ආයි කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. නෑ නෑ ඕක නෙමෙයි වෙන එකක් කියලා කියන්න. මේ වෙන එකක් නම් අපිට කියන්න ඕන. එම ආදර 2600කට එහා පැත්තේදී මේ සිතේ ක්‍රියාකාරීත්වයද, සිතේ ස්වභාවයද, සිතට ආවේනික තත්ත්වයන්ද, ඒක ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය පදනමද වදාළ බුදුරජාණන් වහන්සේගේ කතාවට එරෙහිව කිසි කෙනෙකුට කතා කරන්න බෑ. ඒගොල්ලොන්ට කතා කරන්න පුළුවන් සිත නැතුව. දැන් බටහිර විද්‍යාව කතා කරන්නේ සිත නැතුව වෙනත් ප්‍රවාහයක් ඔස්සේ මේක දෙයක් තේරුම් කරන්න දරන උත්සාහයක් තියෙන භෞතික විද්‍යාව. සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා අයයි ඔවුන් පිළිගන්නේ නෑ. පිළිගත්තත් ඔවුන් සද්ද නැතු ඉන්නවද? හරි උද්දච්චයිනේ බටහිර විද්‍යාව. ඒකනේ පෙරදිග දැනුම අරගෙන යාළගේ වගේ අපිට දෙනවනේ ලස්සනට. පෙරදිග බෙහෙතේත් ගන්නවා ලස්සනට. ඉතින් ඒගොල්ලෝ දියුණු කරනවා. ඉතින් හොඳයිනේ එකක්. ආ දියුණු කරනවා. ආ දියුණු කරන්න ඉන්න පෙරදිග මිනිසුන් ඔක් කරගන්න බෑ. මහා මෝඩ జాතියක් නින්නේ සමහර පෙරදිග මිනිස්සු. හරි උද්දච්චයිනේ. දැන් බලනකො ලංකාවේ වුණත් මේ හෙළ වේදකම අරෝමයෝ කියලා බොරුවට ඔය දැන් කතා කළාට ලොකුවට. ඒවා බොරු කියලා නෙමෙයි මං කියන්නේ ලොකුවට කතා කළාට. ඒවා අහිමි වුණානේ. එහෙම ඒවා ගොඩාක් අහිමි වුණානේ ගුරු මුෂ්ටිය නිසා. එහෙම නැතුව හෙළ වේදකම කියලා එකක් නොතිබුණා නෙමෙයිනේ දැන් අපි කතා කරනවා ලොකුවට. සමහර බේත් ඒත්තේම කොච්චර දියුණු ඒවද අපේ සෙලවෙදකමින් තිබි. කෝ දැන් අද මොනවද තියෙන්නේ? පොඩි දේවල් තියෙන හෙම්බිරිසාවට වෙනුවෙල් ගැට තියෙනවා. ඔන්න වගේ පොඩි දේවල් තියෙන කොත්තමල්ලි තම්බල බොනවා. හෙලවෙදකම කියන්නේ ඊට වඩා ගැඹුරු විශේෂ පරාසයක් නේ. නමුත් ඒක අහිමි වුණේ ඇයි? දුන්නේ පරම්පරාවට හංගගෙන හිටියා. අන්තිම වෙලාවේදී අන්තිම වෙලාවේ කොහෙද දෙන්නද පිටනත්. එහෙම පරම්පරාගතව ක්ෂය වෙලා ක්ෂය වෙලා ක්ෂය වෙලා ගියා. ඉතින් ඒ වගේ මේ පෙරදිග අපරදිග දැනුම ඒක වෙනම කතා කරන්න ඕන එක. නමුත් මම මේ කියන්නේ කොහොඳට ඔළුවට ගන්න. පින්වත්නි මේ සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කළ යුතුයි අපි. ඒකට සමීපව කිට්ටුවෙන් බලන්න බැරි වුණොත් සිතේ ඇති නැති දෙයක් ඇති බවට මැවිලා පේනවා. හරියට අර ඉස්සල්ලා කියපු කොඩි මවල පෙන්නන මිනිස්සු 1000ක විතර ලොකු කණ්ඩායමක් විවිධ රටා මවනවා. ලෝකේ රටවල් වල කොඩි විදියට ඒවා ලෙල දෙන විදියට වුන් හැසිරෙනවා, අතපය චලනය කරනවා. හැබැයි ඒ ඔක්කොම පේන්නේ ලස්සනටම පේන්නේ දුරින් බැලුවා. ලස්සනටම පේන්නේ දුරින් බැලුවා. ළඟට ගියාට පස්සේ මේකක් නැහැ. දැන් ගිජ්ජකූට පාරවතේ කියන්නේ ගිජුලිහිණියෙක් වගේ හැඩයන්. කොහෙද පින්නොත් ගිජුලිහිණියෙක් වගේ හැඩයක් තියෙන ගිහින් බලන්නකො ළඟට. ඈතට ගියාම ඉතින් ඒක හිතේ තියාන බැලුවම ඒ වගේ පේනවා. ගිජ්ජකූට පාරවතේ කියන්නේ ඒකනේ. ඈතට ගියාමයි පේන්නේ. ළඟට ගියාට පස්සේ නිකන් ගල් පාරවතයක් විතරයි. ඒතර ගල් පාරවතේද ඇත්ත ගිජුලිහිණියද ඇත්ත? එකයිනේ ඇත්ත වෙන්න පුළුවන්. ගල් පර්වතයෙන් යත්ත හැබැයි ගිජුලිහිණියෙක් වගේ පේන්නේ දුරට ගිහින් බැලුවාම විතරයි. ලඟ වෙලා බැලුවාම මොකක්වත් පේන්නේ. එහෙනම් සමීපව සිතේ ස්වභාවය අපි පින්නත්ටි මතක තියාගන්න මේ පොඩි දේවල්. හැබැයි මේව නැතුව මොකද සිතේ ස්වභාවය සමීපව නිරීක්ෂණය කරන්නයි සමාධියෝ. එතකොට සමාධියේදී අපි එතකොට සිත සමීපව නිරීක්ෂණය කරන්න බැරි හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ඒකට බලපාන ප්‍රධාන හේතුව තමයි සිත වික්ෂිප්තව හැසිරෙනවා. ඒ සිත වික්ෂිප්තව හැසිරෙන එක දුර්වල කරන්න තමයි සීලය පාවිච්චි කරන්නේ. සීලයක් පාවිච්චි කරන්නේ අන්න එතනට. එතකොට සීලේක උපකාරය සීලේක උදව්ව තියෙන අන්න එතනට. දැන් අපි නිකන් සීල් රකින්නවා කියන එක එහෙම නෙමෙයි. මේ නිකන් පොයට උතුරු සළු අතර ගන්නවා කියන එක වගේ ගන්න නෙමෙයි. ඒකෙන් සෝවන්න වෙන්න නම් බෑ කොහොමත්. ඒකෙන් ලංකාවෙන් සෝවන් වෙන්නේ නැත්ති. ඒගොල්ලන්ට සිල් මතක් වෙන්නේ අඳපායන්න ලෑස්ති වෙනකොට. ලංකාවේ මිනිස්සු හිතන්නේ අඳපායන්න ලෑස්ති වෙනකොට සිල් ඕන කියලා. සමහර මිනිස්සු නම් එහෙමත් නැහැ. සමහර මිනිස්සු හිතන්නේ අඳපායන්නේ අපිට රෙදි හොදගන්න කියලා. ඒ කියන්නේ පොයි දවසේ මිනිස්සු පාවිච්චි කරන්නේ රෙදි හොදගන්න. මේ මුණුබුරෝ බල්ලෙන්ද. ඒක ඉරවඩ අවුල්. නිහඳ පේනකොට හරි කමන්නේ මේ උතුරු සළුවක් අතට ගන්න හිතෙන જાතිය හොඳයි. නමුත් ඉතින් ලංකාවේ මිනිස්සු දෙස බලනකොට තේරෙනවා සෑහෙන කාලයක් මඟ පලනන්නේ. අනික මාර්ගඵල අවබෝධයට මා ලොකු ඒවා ඕනේ නැහැ පින්වත්නි. මේ කියන පොඩි පින්වත්නි මේ සත්‍ය අවබෝධය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් ඇතුලේ හරි පහසු දෙයක්. ඒක අපහසු දෙයක් නන් නෙමෙයි. ඒක හරි පහසු දෙයක්. අපහසුතාවයක් නෑ. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කරන්න බැරි සිතේ ස්වභාවය තමයි අරමුණු පස්සේ දුවනවා කෙලවරක් නෑ දුවනවා. ඒ කියන්නේ මේක කෙලවරක් නෑ. වේගෙන් අරමුණු පස්සේ දුවනවා ඉවරයක් නෑ. ඒ ඔය දුවන ගමන් කරන දෙයක් තමයි සිත අලුතෙන් අලුත් විතර්ක කරනවා, අලුත් විචාරනවා සිත. ඔය විතර්ක විචාර කරන ගමන් අර ප්‍රඥාවට ඥානයට මානසික ඒ හැකියාව නැහැ. ඒ නිසා අර සිත වික්ෂිප්තව හැසිරෙන එක නවතලා දාන සීලේ පාවිච්චි කරනවා. සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කරන්න පුළුවන් අවකාශය එනවා එතකොට. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කරන්න සමාධිය ඕන. එතකොට සිත හැසිරෙන විදිය පේනවා. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය පේනවා. හැසිරෙන විදිහ බලන්න සමාධිය පාවිච්චි කරන සිත හැසිරෙන විදිය පේනවා. සිත ක්‍රියාකාරීත්වය පේනවා. සිතේ ක්‍රියාකාරීත්වය බලනකොට ඇති වෙන නැති වෙන බව ඥානයෙන් ග්‍රහණය කරගන්නවා. එතකොට සිතේ ස්වභාවය ඇතිවීම නැතිවීම පදනම් කරගෙන අනිත්‍ය වී යන බව, අනාත්මීය බව, අතහැර දැමිය යුතු බව, නොඇලිය යුතු බව, කලකිරිය යුතු බව ආදි වශයෙන් විදර්ශනා අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා ඔය විදිහට බලනකොට එයා එක වෙලාවක් වෙනවා සිත නිවෙන විදිය විතරක් බල බල ඉන්න. නිරුද්ධ වී යන ස්වභාවයට ආйти විදිය විතරක් බලන. එතකොට එයාට ඒක විතරක් පේන්න ගන්නවා. ඇයි සිතේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමට සමාධිය දියුණු නිසා එයාට ඒක වේගෙන් බලන්න පුළුවන්. දැන් ඔයාලට ওই විදියට බලන්න බෑනේ. අහලා කියනවා ගන්න පුළුවන් ආහෙමද හිත කොහොමද හැසිරෙන්නේ හොඳයි. අපි ඒක පිළිගන්නම් කියලා ඔයාලට ගෙදර යන්න පුළුවන්. නමුත් ඔයාලට ඔයාලගේ සිත හැසිරෙන විදිය පේන්නේ නැති නිසා ඔයාලා හෙටත් කෙලෙස් සහගත ලෝකයට වටිනාකම දීලා වෙනදා වගේම ගනුදෙනු කරන්න පටන් ගන්න. මේ සමස්ත ක්‍රියාවලියම සීලේක කෘත්‍යයද සමාධියේ කෘත්‍යයද ඥානීය කෘත්‍යයද ප්‍රඥාවේ කෘත්‍යයද යෝනිසෝ මනසිකාරයේ කෘත්‍යයද ඒ ඒ තැන බලන්න පුළුවන් සමස්ත හැකියාවට අපි කියනවා සති සම්පජඤ්ඤය කියලා. ඒක ඕනම තැනක ඒක වෙන විදිය බලන්න පුළුවන් එයා තුල පොදු හැකියාවක් ඕන. ඒකට සති සම්පජඤ්ඤය කියනවා. සම්පජානකාරී බව කියන්නේ පින් සති සම්පජඤ්ඤය කියලා කියනවා. ඔන්න ඔය ටික විතරක් තිබ්බොත් එයාට අර අරමුණු නොවි සිත බිඳිලා නිකම්ම බිඳිලා යනවා. අරමුණු නොවි සිත බිඳිලා ගියාම පුනර්භවය නැති වෙනවා. පෝණෝ භාවිකා භව සංකාර පුනර්භවය හදන භව සංස්කාරයි ප්‍රශ්නය. භව සංකාර නැති වෙලා යනවා. අරමුණු වීමක් නැහෙනේ. අරමුණු නොවුනට පස්සේ පහන් සිලක් නිවි යන්නාසේ යනිවි යනවා. අන්නිබඳු නිවීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනා උපකාර වේවායි මා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාව නාවල පරණ පාරේ පදිංචි කුමාරි ජයසූරිය මහත්මිය තුසිත් ජයසූරිය මහත්මා කියන දෙපළ එකතු වෙලා සිද්ධ කරලා තිබෙනවා. සනුජ සහ සචිනු ජයසූරිය කියන පුතුන්ට ආශිර්වාද කරනවා. ඒ දරුවනුත් එකතු කරගෙන තිබෙනවා. ඒ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම සුවසේ නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ තුලදී සදාතනිකව සංසිඳීමට මේ දේශනාමය කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම කුමාරි ජයසූරි මහත්මිය තුසිත් ජයසූරි මහත්මා කියන දෙපළටත් මෙතනට රැස්ුණා වූ සියලු පින්නතුන්ටත් මේ උතුම් කුසලානි සංසයන් බලවත් වේවා. විශේෂයෙන්ම දයා බොල්ලෑගල නාලිනී බොල්ලෑගල කියන පින්වත් දෙමව්පියන් දෙදෙනාටත් ඒ පවුල්වල සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් ඇතුළු සියලු පිරිසටත් නිරෝගී සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද මේ කුසල් බලවත් වේවා. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන මේ බුද්ධ ශාසනය කෙරෙහි සිත් පිහිටුවාගෙන සිටින සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කොට මනසිකාරය කොට සතුටු වෙත්වා. සියලු දෙවියන්ටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. එවගේම මීට වසර 30කට පෙර පරලෝක ප්‍රාප්ත ජෝන් ජයසූරිය පියතුමාට මීට වසර 5කට පෙර පරලෝක ප්‍රාප්ත ඩැෆ්නි ජයසූරිය මෑණියන් ඇතුළු කුමාරී ජයසූරිය මහත්මිය සහ තුසිත් ජයසූරිය මහත්මා කියන පිනතුන් දෙපළ ඇතුළු පිනතුන්ලා නමින් මිය පරලෝක ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ලක්වාසී ලෝකවාසී සියලු මහා සංගරුවනටත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. හැම දිනාටම මේ දේශනාමය කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං